පාණ්ඩුකම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කරන ලද මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ලබා දෙන ලද තීන්දුව මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තු තුර දන්වනු කැමැත්තෙමි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පනත් කෙටුම්පතේ සෙසු විධි විධාන විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පතෙහි විධි විධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවටත් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි මම නියෝග කරමි. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව නැව් නියෝජිතයන්ට නැව් බඩු ගෙනයන්නන්ට යාත්‍රාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 4ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබර් රහ්මන් මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකත්වයේ නිල්නා අස්වීමේ හේතුවෙන් ඇති උපුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 133 විධි විධාන ප්‍රකාරව 20/23 ජනවාරි 13 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ 27 කොටස 20/20 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ 22 කොටස 23 කොටස සහ 24 කොටස් සහ 20/21 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ 21, 25, 26, 27 කොටස් සිව්වැනි කාණ්ඩයේ 17, 18, 19 හා 20 කොටස් පස්වැනි කාණ්ඩයේ 1, 2, 3 හා 4 කොටස් සහ 6වැනි කාණ්ඩයේ 18, 19, 20, 21, 22, 23, 24 හා 25 මම ඉදිරිපත් කරමි. සභානායකතුමා,
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළුත්‍යය යෝජනා කර
ලිපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍ය මහ රාජ්‍ය පරිපාලන සුදේශ කටුදේ මුතුම.
ගරු කථානායකතුමනි, 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4.1, 6 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වැනි වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 දෙසැම්බර් 9 වැනි දිනැති අංක 23.9/40 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වැනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 දෙසැම්බර් 19 වැනි දින ඇති අංක 23.11/8 දරන අතිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්ති සමග කිය යුතු 20 වැනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 දෙසැම්බර් 21 වැනි දිනැති අංක 23.11/18 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පාලන කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා වැඩිහිටි තනත්තන් සඳහා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කාන්තා ළමා කටයුතු හා සමාජ සවිපල් ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්යක සභාවට යොමු කළිතය මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2020 සහ 2021 වර්ෂ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 1974 අංක 35 දන රේගු සංශෝධන පනතින් සහ 1988 අංක 83 දන රේගු සංශෝධන පනතින් සංශෝධිත 235 අධිකාරී වන රේගු ආඥා පනතේ 19 අවගන්ති යටතේ රේගු ආනයන තීරුපත් සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 දෙසැම්බර් 8 වැනි දිනදී අංක 23.9/20 දරන අතිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වායඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම්, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම්, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවට යොමු කළිතයි මම යෝජනා කරමි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
දිවර මාත්‍යම.
ගෞරව සභානායකර් அவர்களே, 2018 ஆண்டுக்கான வரையறுக்கப்பட்ட சீனோர் நிறுவனத்தின் வருடாந்த அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன். இவ்வறிக்கை கருத்தொழில் அலுவலர்கள் பற்றிய அமைச்சர் ஆலோசனை குழுவிற்கு ஆற்றுப்படுத்தப்பட வேண்டும் என நான் தெரிவிக்கின்றேன். நன்றி.
சௌக்கிய மத்துமா சா ஜலசம்பாதன மத்தும்
2018-2019 සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂණ පිටඩ ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරනවා.
අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුකම ව්‍යවස්ථා අමාත්‍යතුමා.
කරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා පුනරුත්ථාපන අධිකාරිය වාර්ෂික වාර්තාව ගිණුම් ප්‍රකාශය, 2019 සහ 2020 වර්ෂය සඳහා හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තා සහ ගිණුම් ප්‍රකාශය සහ 2020 සහ 2021 වර්ෂය සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව කාර්යාලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනුකූල ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අමාත්‍යාංශීය උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා කම්කරු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2021 වර්ෂය සඳහා මිනිස්පල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2020-21 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්යක සභාවට යොමු කරන යුතුයයි මම යෝජනා කරමි.
ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරි මාර්ගම.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැනීම රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව ගරු හර්ෂඩ සිල්වා මැතිතුමා.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාව වෙත යොමු කරන ලද 2022-24 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ නියෝග 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරන අතර ගරු කතානායක දුවනේ මෙතන වැදගත් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා එක සම්බන්ධයෙන් ඒ තමයි 2002 අංක 24 දාන සුබ සාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග දැන් මේ ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් කවුද කියලා තෝරා ගැනීම ඉතාමත්ම වැදගත් ජාත්‍යන්තර මූල අරමුදලේ ණය ලබා ගැනීම සඳහා මේක පූර්ව කොන්දේසියක් නමුත් විජේරත්න බී විජේරත්න ඒ කොමසාරිස්තුමා මුදල් කාර්ක සභාව ඉදිරියේ කියා සිටියා ඒකට මේ කම්කරු අමාත්‍යාංශ ලේකම්තුමත් පැමිණුණා ඔහුට මේ කාර්යභාරය කරන්න බෑ කියලා ඒකට හේතුව තමයි දැන් මේ තොරතුරු එකතු කරනකොට ග්‍රාම නිලධාරී ඊට පස්සේ සංවර්ධන නිලධාරී ඊළඟට මේ සමෘද්ධි නිලධාරී කියනවලු ඒගොල්ලොන්ට මේ දත් එකතු කරන්න බෑ කියලා. ඒගොල්ලෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒකට හේතුව හැටියට ඒගොල්ලෝ කියන්නේ මේ පනතේ වගන්ති දෙකක් තියෙනවා කියලා 21 22 කියලා. ඒ පනත් ඒ වගන්ති වලට අනුව වැරදි තොරතුරු එකතු කරෝතෙන් තොරතුරු එකතු කරන්නා සහ වැරදි තොරතුරු දෙන්නා කියන දෙන්නම නීති අනුව නීති ඉදිරියට ගෙනල්ලා දඬුවම් දෙන්න පුළුවන් කියලා. එතකොට දැන් මේක හිර වෙලා දැන් අපිට රටක් හැටියට මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ ක්‍රියාවලිය වහම සිද්ධ විය යුතුයි. එතකොට අපි ඔවුන්ගේ විමසා සිටියේ ඔබලා මේ සම්බන්ධයෙන් මොකද්ද ගන්න පියවර? ඔවුන්ට පියවරක් නැහැ. ඔවුන් කියනවා ඔවුන්ට මේ දේ කරගන්න හැකියාවක් නැහැ අපිට කරන්න පුළුවන් දේක් කරලා දෙන්න කියලා. ඉතින් ගරු කතානායකතුමා අපි විපක්ෂය වෙන්න පුළුවන් ඔබතුමාලා රජය වෙන්න පුළුවන්. නමුත් මේක ජාතික අවශ්‍යතාවයක් මේ වෙලාවේ. අනිත් එක මූලිකම හේතුව තමයි 40% සමෘද්ධිලාභීන් ලෝක බැංකුවේ කරපු සමීක්ෂණයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීලා 225 දෙනාටම කරපු ප්‍රසන්ටේෂන් එකේ පෙන්නවා 40% මේ ලබා ගන්නේ නොලැබිය යුතු කණ්ඩායම් කියලා. ඒක මේක වෙනස් වෙන්න ඕන. ඒ දේශපාලන මතය කුමක් වුණත් මේ සුභසාධනය ලබාගත යුතු පුද්ගලයන් තෝරා ගැනීමේදී මෙවැනි ක්‍රියාමාර්ගයක් මේ සමෘද්ධි නිලධාරීන් සහ ග්‍රාමසේවක මහත්වරු මහත්මරින් සහ ආර්ථික නිලධාරීන් ගන්නවා නම් රජයට වහාම වගකීමක් තියෙනවා. ඒ නිවැරදි කරන්න ගරු කතානායකතුමනි බොහොමත්ම
ස්තුතියි.
ඉදිරිමත් කරන්න අවස්ථාව ලබා දෙන්න ගිලුම් කාර්ක සභාවේ සභාපතිතුමා කියපු කාරණාවේ සත්‍යතාවයක් තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි සියලුම වෘත්තීය සමිති සමග සාකච්ඡා කරා. මේ වෘත්තීය සමිති වල මතය වෙන්නේ ගරු කතානායකතුමනි මේ පනතේ අඩංගු 21 සහ 22 කියන වගන්ති දෙක සංශෝධනය කරලා ලබා දෙන්න කියලා. ඊට පෙර ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා නීතිපතිවරයාගෙන් විමසීමක් කරා මේ සම්බන්ධයෙන්. එතකොට ගරු කතානායකතුමනි ඉතා පැහැදිලිව නීතිපතිතුමා දැනුම් දීලා තියෙනවා මේක පැහැදිලි කිරීමක් කරලා එම වගන්ති නීත්‍යානුකූලව රාජකාරී ඉටු කරන රාජ්‍ය නිලධාරීන් කෙරෙහි අදාළ නොවන බවත් නීත්‍යානුකූලව රාජකාරී ඉටු කරන නිලධාරීන් සඳහා අදාළ නොවන බවත් ඒ අනුව එම සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් දන්වා සිටිමි. එතකොට ගරු කතානායකතුමනි ඉතා පැහැදිලිව මේ සමුද්‍රි සංවර්ධන නිලධාරීන් සංවර්ධන නිලධාරීන් ග්‍රාම නිලධාරීන් කියන මේ සේවාවන් සියල්ල බැලුවොත් ලක්ෂයක විතර කාඩර් එකක් එතන ඉන්නව කරු කතානායකතුමනි. එතකොට අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරේ මේ සමාජය තුළ විශාල ගැටලුවක් තියෙනවා මේ මහජන ආධාර ලබන කණ්ඩායම්වලදී නුසුසුසු අය විශාල ප්‍රතිශතයක් ලබනවා කියන එක. ඒක මේ දේශපාලඥයන්ට චෝදනාවක් එල්ල වෙනවා. ඇත්තට මේක දේශපාලඥයන්ට චෝදනාවක් එල්ල කරාට දේශපාලඥයන් විසින් නැති කරපු තත්ත්වයක් නෙමෙයි. ඒ හින්දා ගරු කතානායකතුමනි මේ ලක්ෂයක සේවාවේ ඉන්න කණ්ඩායම වෙනුවට තවත් කණ්ඩායමක් අපි ඇත්තටම කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා ඔවුන් විසින් සිදු කරන කාර්යයට පහසු වීම සඳහා කිසියම් දීමනාවකුත් ගෙවීමක් කරන්න. ඒකේ සංශෝධනයක් ඒ දීමනාවේ කළ යුතු නම් අපි ඒ කිරීමට රජය හැටියට සූදානම්. ඉතින් මේ ලක්ෂයක් සේවකයන් ඉන්න අවස්ථාවක තවත් කණ්ඩායමක් ගරු සභාපතිතුමනි මේකට ගෙනල්ලා කරනවා නම් මං හිතන්නේ ඒ සාධාරණ ඉටු වෙන්නේ කාටද කියන කාරණේ අපිට බලන්න වෙනවා. ඒ හින්දා ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ දිසාපතිවරුන්ගේ සමුළුව තිබ්බා. එතනදී ගරු අගමැතිතුමාත් මමත් ඉතා පැහැදිලිව දිසාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරා කඩිනමින් මේ කටයුත්ත කිරීමට සුදුසු නිලධාරි කණ්ඩායමක් තෝරලා මේ කටයුත්ත කරලා දෙන්න කියලා ගරු කථානායකතුමනි කියන්නේ. මොකද අපි දැනටමත් ප්‍රමාදයි. අපි මේ බලාපොරොත්තු වුණේ දෙසැම්බර් මාසේ 31 වෙද්දී මේ නාමාවලිය හදලා ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු කරලා කිසියම් කණ්ඩායමකට අසාධාරණයක් වෙනවා නම් ඒ අයට සාධාරණයක් කරන්න අධ්‍යයනය සඳහා කාල පරිච්ඡේදය ලබා දෙන්න. ඉතින් අපි දැනටමත් ප්‍රමාදයි. අපි දිසාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරා අපිට පෙබරවාරි මාසයේ අගවෙද්දී මේ සත්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා. ඒ වගේම කරු කථානායකතුමනි අපි දන්නවා මේ ඉල්ලුම් පත්‍ර මිලියන පවුල් සහ තනි පුද්ගල වශයෙන් මිලියන 3.7ක් ලැබිලා තියෙනවා. අපි පිළිගන්නවා යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන්. මොකද 3.7ක් පරීක්ෂා කරලා දත්ත ඇතුළත් කිරීමේදී යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ පළවෙනි සංගණනය කිරීමේදී යම් අඩුපාඩුවක් සිදු වුණොත් ඒ සම්බන්ධ වෙනොත් අපි ඒ තත්ත්වය තේරුම් අරගෙන කටයුතු කරන්න රජයේ සූදානම් කරු කථානායකතුමනි. එහින්ද අපි නැවතත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කරා ඉතාම කඩිනමින් මේ රටේ අන්ත අසරණ දුප්පත් ජනතාවට සාධාරණයක් කිරීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ ભેදකින් තොරව අපි සියලු දෙනා එකඟ වෙද්දී මේ ක්‍රියාවලියට සහයෝගය දක්වන්න කියලා.
තොමිස්තුටි පොදු ව්‍යාපාර පෙළ කාර්ග සභාවේ පළමුවෙනි වාර්තාව.
ඔව් ගරු කථානායකතුමා බොහොම ස්තුතියි. මෙතන දේශපාලන පක්ෂ ભેදයක් නැහැ ගරු කථානායකතුමනි. මේක ජාත්‍යන්තර මූලාර මුදලේ මුදල් ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක්. ඉතින් දැනටමත් මේක ඉතාමත්ම ප්‍රමාදයි. ඉතින් ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. රජය විසින් මැදිහත් වෙලා මේක කරන්න ඕනේ. අපේ සම්පූර්ණ සහයෝගය තියෙන විපක්ෂයක් හැටියට මේ ප්‍රශ්නේ විසඳන්න කියන එක මම ඔතුමාට කියන්න කැමතියි.
ඔව් මන්ත්‍රීතුමා ජගත් මන්ත්‍රී ජගත් කුමාර මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි මම මේ සම්බන්ධව පොඩි අදහසක් තියෙනවා. මොකද මම සමෘද්ධි නිලධාරීන්ගේ ලංකාවේ ප්‍රධාන සමිතියේ ලේකම් විදියට කටයුතු කරනවා අවසර 25ක් විතර කාලයක්. සමෘද්ධි නිලධාරීන් ග්‍රාම නිලධාරීන් සංවර්ධන නිලධාරීන් ඇතුළු සේලු නිලධාරීන් අද යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉන්නවා. හර්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාගේ මම දැක්ක මුදල් කාර්ක සභාවේ මේ සාකච්ඡාව ඒ ක්‍රියාමාර්ගයේ ඉන්නේ මේ පනතේ 20, 21, 22 කියන යෝජනා ඒ කියන්නේ වගන්තිවල නිලධාරීන් සිරගත කිරීම සහ නිලධාරියාගෙන් දඩ ගැසීම් ඒ කියන්නේ අව්‍යාජත්වයේ සොයාගතන 22 තියෙනවා. අව්‍යාජත්වයේ සොයාගති නොහැකි වුණත් නිලධාරිය ඒ කියන්නේ ප්‍රතිලාභියා මොනවාදේ කිව්වත් ඒ හැමදේම සොයාගන්න නිලධාරියට පුළුවන් කමක් නැහැ. හැබැයි නිලධාරියා ඒක හොයාගත්තේ නැත්නම් නිලධාරියට වසරක් සිරගත කරන්නයි නිලධාරියාට 10,000ක දඩයක්කට ගහන්නයි ඒ වගේම ප්‍රතිලාභියා අර අයින්සක ගම්වල චන්දි දීපු මිනිස්සු ඒ මිනිස්සුත් වසරක් සිරගත කරන්න සහ 5,000කට දඩය ගහන්න ආදී වගන්ති කීපයක් තියෙනවා. මේ ටික වෙනස් කරලා දෙන්න කියලා අතිගරු ජනාධිපතිතුමා සමග තිබුණු සාකච්ඡාවද කිව්වා. ඒක වෙනස් කරන්න එකඟුණා නමුත් උනේ නැහැ. ඒ නිසා මේ සංශෝධනය ගෙනල්ලා නිලධාරීන් හිරගත කරන්න නැතුව ඇත්තට සුදුස්සන්ට සහනාධාර දිය යුතුයි. නුසුදුස්සු ඉන්නවා. හැබැයි නිලධාරීන්ගේ වරදෙන් නෙමෙයි පහුගිය ආණ්ඩුව කාලේ 1,05,000ක් විතර නුසුදුස්සන්ට සහනාධාර දුන්නා. ඒ වගේම විවිධ දේශපාලන තීන්දුව නිසා එහෙම වැරදි වෙලා තියෙනවා. ඉතින් අහිංසක දුප්පත් නිලධාරියා හිරගත කරලා ඒකට හරියන්නේ නැහැ. ප්‍රතිලාභියා හිරගත කරලා හරි දෙයක් කරමු. සහනාධාර සුදුසන්ට දෙන්නත් නුසුදුසු ඉවත් කරන්නත් මේ නිලධාරින්ගේ අකමැත්ත නැහැ. හැබැයි නිලධාරියා සිරගත කරනවා කියලා දඬනයක් දාලා ප්‍රති අහිංසක දුප්පත් නුදුනුවත් නූගත් මිනිස්සු ඉන්නවනේ ඔය අතර උන්තර ඒ මිනිස්සු සිරගත කරනවා කියලා වගන්තියක් දාලා මේක ගත්තාම ඒ නිලධාරින්ට යම් විශාල ප්‍රතිගැම්මක් ඇති වෙලා තියෙනවා. තමන්ගේ සිරගත අනිත් පැත්තෙන් උසාවියට යන්න වෙනවත් ඒකත් දඬුවමක්. අනිත් පැත්තෙන් සිරගත වීම අනිත් පැත්තෙන් දඩ ගෙවීම ඊට පස්සේ ඒ ප්‍රතිලාභියා ගත්ත සියලු සල්ලි ඒ නිලධාරියා ගෙවන්න ඕනේ. එහෙම වුණාම මේ මිනිහට බෙල්ල වැලක් දාලා මැරෙන්න හිතේවි. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් තියෙන බව මේ කවුරුත් පක්ෂ විපක්ෂ තේරුම් ගන්න ඕනේ. 2002 එනකොට මම මේකට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72ක් මේකට විරුද්ධව ඡන්දෙත් දුන්නා. පක්ෂව 110ක් UMP කෙන් දීලා තමයි සම්මත උනේ. අවුරුදු 20ක් මේ ක්‍රියාත්මක නොවුනේ මේකේ අඩුපාඩු ටිකක් තියෙන නිසා. මේකේ හොඳ දේ තියෙනවා. හැබැයි බරපතල කාරණා ටිකක් තියෙන නිලධාරීන් සම්බන්ධව. ඒ නිසා මේක මම අභ්‍යන්තර උත්සාහ කර වෙනස් කරගන්න බැරි නිසා තමයි අද පාර්ලිමේන්තුවේ මේ ආපු නිසා කතා කරන්නේ. ඒ නිසා මම කාටත් කියනවා මේ වගන්ති ටික නිවර්දි කරලා දෙන්න. එතකොට කාටත් එකතු වෙලා දේශපාලන අධිග්‍රහින් දෙලින් තොරව සුදුස්සන්ට සහනාධාර දීමේ වැඩපිළිවෙළ යන්න පුළුවන්.
හරි.
කතානායකතුමා ගරු ජගත් කුමාර මන්ත්‍රීතුමා මට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න උත්සාහ කළා තිබ්බත් මට අවසනාවකට එතුමත් එක්ක මේ සාකච්ඡාව කරගන්න බැරි වුණා මට සමා වෙන්නේ වෙලාව මට යොමු කරගන්න බැරි වුණා නමුත් නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් තීරණයක් දීලා තියෙනවා ඒක තමයි ශ්‍රහන් සේමසිංහ මේ ගරු ඇමතුමා කියන්නේ. එතකොට රජය නීතිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා කරගන්න ඕන දෙයක්. මේක විපක්ෂයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක රජයේ පැත්තේ තියෙන දෙයක්. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ඒක ඒකයි මට කියන්න අවශ්‍ය.
කොහොමද සුදි? මන්ත්‍රීතුමා කාලය ඔබතුමා මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ?
දැන් ගරු කතානායකතුමා දැන් අපේ රාජ්‍ය ඇමතුමාගේ කාරණය හරහා පේනවා මේ විෂය ප්‍රධානී නිසා විෂය දක්ෂතාවයේ තියෙන කට්ටිය සහ වෘත්ති දක්ෂතාවයේ තියෙන කට්ටිය තිබුණා නම් මේ අරුබුදේ ලියහ ගන්න පුළුවන්. එචා මොකද ආදායම් දක්ෂකීරු කිරීම දුප්පත්භාවයේ දක්ෂකීරුවීම සඳහා මේ ඉගෙනගත්ත බුද්ධිමත් කණ්ඩායම් රට තුළ ඉන්නවා. ඒ කට්ටිය යොදවා ගැනීම ප්‍රායෝගික නොවීම හරහා ඔය කියන නිලධාරීමුත් යම් අසරභාවයකට පත් වෙලා තිබෙනවා. මම හිතනවා ඉතා ප්‍රායෝගික වෙනවා කරු කතානායකතුමනේ විෂය සම්බන්ධව දන්නා උදවිය සම්බන්ධ කරගත්තා නම් ඔය කියන නිලධාරිනුත් සමහර වෙලාවට ප්‍රශ්න වෙන්නේ නැහැ. අපිට පුළුවන් සාමාන්‍යයෙන් මේ විෂය නිලධාරි හරහා යම් කොන්දේසි සහ නිර්ණායක මතය තෝරා ගැනීම සඳහා යොදවා ගන්න. එසේ නොවේ මේක චෝදනා කරන මොකද නිවැරදි සාධාරණ ලැබිය යුතු පුද්ගලයා තෝරන්න ඕනේ. ඒක මේ අපි විරුද්ධ වෙනවද අර විරුද්ධ වෙනවද කියන කාරණේ පෙන්වා දීලා මේක ප්‍රමාදයේ කිරීම සහ ඒ නොහැකියාවට හේතුවක් කරගන්න එපා විපක්ෂය මේකට බාධා කරන පැහැදිලිවම මේක ලබා දීම සඳහා අවශ්‍ය බුද්ධිමේ කණ්ඩායම තෝරා ගන්න කියන කාරණේ තමයි අපි මේ දිගින් දිගටම කියන්නේ කරු කතා නැහැ.
බොහොම ස්තුතිමන්තුමා රංජිත් බණ්ඩාර මන්තුමා ඉදිරිපත් කරන්න.
නරු කතානායකතුමනි 9 පාර්ලිමේන්තුවේ 3 සභාවාරයේ සඳහා පොදු ව්‍යාපාර කාර්ක සභාවේ පළමු වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නොරොච්චෝලේ ලක්විජය ගල්ලංගරු බලාගාරය සඳහා 2022-25 කාල පරිච්ඡේද අදාළව ගල්ලංගරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධයෙන් 2022-11-09 දින පැවැත්වූ පොදු ව්‍යාපාර කාර්ක සභා රැස්වීමේදී සාකච්ඡා කරන කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තාවක් වේ. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ ප්‍රයෝජනය සඳහා එම වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි. බොහොම ස්තුතියි.
ඔව් සභානායකතුමා.
ගරු කතානායකතුමනි, ගරු ආචාර්ය හරිසිල්ලා මහතා විසින් පිළිගන්වන ලද රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව, ඒ වගේම ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් පිළිගන්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ පළවෙනි වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
මොහොතින් මහජන පෙත්සම් පිළිගැනීම බන්දුල් ගුණවදන මැතිතුමා. ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා.
අරු කතානායකතුමනි, බත්තරමුල්ල තලංගප දකුණ රොබර්ට් ගුණවදන මාවතේ නොබැඳි මාවත අංක 181 දරන ස්ථානයේහි පදිංචි WAI විමර්ශනී මිහිරාණි දිසිල්වා මහත්මයකින් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
අසංක නවරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, මට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න අවසරය ඉල්ලනවා. මම පෞද්ගලිකව මේ කතාව හොද හොද මඩේ දාන වගේ වැඩක් මං මේක කැමති නැහැ. නමුත් නිහඬව ඉඳීමත් සමහර අයට මේක තවත් මඩ පතුරවන්න ලොකු අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අද දවසේ මගේ වරප්‍රසාද වෙනුවෙනුත් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය වෙනුවෙනුත් මේ පැහැදිලි කිරීම මේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරන්න මට අවසර දෙන්න කියලා. ගරු කතානායකතුමනි, දේශපාලනය කරන්න ආවට පස්සේ මාත් අවුරුදු 25ක විතර කාලයක් දැන් දේශපාලනය කරලා තියෙනවා. ඒ හැම කාලෙදිම අපි දැකලා තියෙන විවිධ කාලවලදී එක එක මඩ ව්‍යාපාර විවිධ සත්‍ය නොවන ප්‍රවෘත්ති ඕන තරම් පළ වෙනවා. නමුත් මේවා එල්ලි එල්ලි ගියාම අමාරුයි. හේතුව තමයි අද අපේ රටේ මාධ්‍ය ගත්තොත් සමහර දැවැන්ත මාධ්‍ය ජාලා තියෙන. ඒ වගේ ජාලයකට අභියෝග කරන්න අපි වගේ තනි පුද්ගලයෙකුට තියෙන අයිතිය ඉතාමත් සීමා සහිතයි. ඉතින් ඒ නිසා ඒ අයගේ බලය පාවිච්චි කරලා ඕන තරම් අවලාද අපහාස නගනවා. උසාවියට යන්න ගියාම වියදම විශාල මුදලක් යනවා. ඒ නිසා මේවට නිහඬව ඉඳීම තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඉතින් නිහඬව ඉඳීම ඒ අපරාධකාරයන්ට තවත් අත්උදව් දීමක් හැටියට පේනවා. ඉතින් ගරු කතානායකතුමනි, මම මේ කතාව කියන්නේ මට මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ අවලාද නගන්න පටන් ගත්තේ මීට අවුරුද්දකට විතර කලින්. මම ඒත් නිහඬව හිටපු අවස්ථා අනන්ත අප්‍රමාණ තියෙනවා. නමුත් එක අවස්ථාවකදී මම සමාජ මාධ්‍යයේ මට විරුද්ධව මම මොනවාද කැලෑ කපනවා, පරිසරය විනාශ කරනවා කියලා අසත්‍ය ප්‍රවෘත්තියක් ගියාම මම ඒ සමාජ මාධ්‍යයට විරුද්ධව මම අපේ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ලක් දැම්මම ඒ පැමිණිල්ල පරිගණක අපරාධංශයට යොමු කරා. යොමු කරාට පස්සේ තුන් වතාවක් ඇඳෙව්වා. හැබැයි අක දවසක් අත්තාවෙන අන්තිමට ඒ පුද්ගලයා අපේ පොලිසිය OIC මහත්තයට එන්තරවාසියක් වෙනවා මේ පැමිණිල්ල විභාග කරොත් ඔහුට විරුද්ධව නඩු දානවා කියලා. ඊට පස්සේ මම ගියා පොලිස් මූලස්ථානයට. පොලිස් මූලස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්ම දැන් අවුරුද්දකට වඩා වැඩි. ඒ ගැන තවම තොරතුරක් නෑ. මම ගිය මාසේ 11 වෙනි මාසේ පොලිස් ඇමතුමාටත් පොලිස්පත්තුමාටත් නැවත ලියුමක් යවුවා මේ ගැන සොයලා බලලා මට සාධාරණයක් ඉස්සර කරන්න කියලා. ඒ අතර වාරේ ගරු කතානායකතුමනි ඔබතුමාත් දකින්න ඇති සමහරලාට අපේ රටේ තියෙන ප්‍රධානම පුවත්පත්ව කීපයක මට විරුද්ධව විශාල චෝදනාවක් එල්ල කරා. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක හංස වවල කියලා එකක තව එකක ත්‍රයිලෝක විජේපත්‍ර කියලා ඔහොම නොකූ කතාවක් කිව්වා. ගරු කතානායකතුමනි දැන් මේකෙන් වෙච්ච දේ තමයි මම මේ කිසි දෙයකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. මට එහෙම ඉඩමක් ඇත්තෙත් නැහැ. ඔය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේවත් මට ඉඩමක් නැහැ. එහෙම තියදී මගේ නම මේකට ඇඳගත්තේ කොහොමද කියන ප්‍රශ්නේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මේ හරහා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට කරන්න තියෙන ඉහළම අගෞරවය මේ මොහොතේ වෙනකොට සිද්ධ වෙනවා. එක මාධ්‍යවේදියෙක් රූපවාහිනියේ කියනවා පාර්ලිමේන්තුවේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඕනනම් ඊළඟට පොලිසියට යන්න පුළුවන්, පාර්ලිමේන්තුවට ගියාම මේ තියෙන කංශ ගන්න පුළුවන් කියලා ඉතාමත් අපහසාත්මකව මේ පාර්ලිමේන්තුවටත් අපහස වෙන විදිහට තමයි කටයුතු කරන්නේ. දැන් මේ කිරීම තුළ ගරු කතානායකතුමනි ඔය සමහර මාධ්‍යවේදීන්ට සමහර ඔය Facebook අන්තර්ජාලවල ඉන්න සමහර අයට ඇති වෙන්න සල්ලි හම්බ වෙනවා. අපි දන්නවා පහුගිය දවස්වල ජලදා වහන්සේට අපහාස කරාම එතුමාගේ මාසෙට හම්බෙන ගාණ කීයද කියලා. අවුරුද්දට හම්බෙන ගාණ කීයද කියලා අපි දැක්ක සමාජ මාධ්‍යයේ වැරදි ප්‍රවෘත්තියක් ඇව්වම ඒ විදිහට ඒ අය සල්ලි හම්බ කරනවා. හැබැයි අපිට වෙන අපකීර්තිය දැන් එකක් තමයි දැන් මට දරුවෙක් ඉන්නවා, මට බිරිඳක් ඉන්නවා, මට නෑයෝ ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා. මේ අයට සමාජයේ මුණ දෙන්න බැරි අවස්ථා ඕන තරම් එදෙනවා. දැන් මටත් මේ ලෝකේ මුළු ලෝකෙම වගේ රටවල් වල ඉන්න මගේ යාළු මිත්‍රයෝ මේ ගැන කතා කරලා විමසීම් කරනවා. ඉතින් ඒ නිසා අන්තිම මානසික වශයෙන් ඉතාමත් පීඩනයට ලක් වෙලා ඉන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි මෙහෙම මේ රටේ හැසිරෙන්නේ සමහර ජාතිකයයි කියා ගන්නා මාධ්‍ය හැසිරෙන්නේ මේකනම් අපේ රටේ අවසනම්. මොකද මෙහෙම ගියෝ සාන්තුරේකටවත් මේ රටේ දේශපාලනය කරන්න බෑ. දැන් අද වෙනකොට 225 දෙනාම මාධ්‍ය තුල සමාජයේ මහ බයිට් එකක් වෙලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා අද දවසේ මම වරප්‍රසාද ප්‍රශ්නයක් ඇටියට මේ යෝජනාව ගේන්නේ මට යම් සාධාරණයක් ඉෂ්ට වේ කියන විශ්වාසයෙන්. ඒ වගේ මම මේ වෙනකොට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලලා මට කරපු අපරාධය වෙනුවෙන් මම මේ වෙනකොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ සියලු දේවල් මම සභාගත කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරන්න මේ අවස්ථාව ඉල්ලනවා. පසුගිය 11 වෙනි බදාදා ලංකාදීප පුවත්පතේ සහ පසුගිය 12 වෙනි බ්‍රහස්පතින්දා මව්බිම් පුවත්පතෙහි මා පිළිමදව පාලකන ලද වැරදි ප්‍රවෘත්ති සම්බන්ධයෙන් මාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී තිබේ. 11 වෙනි දින ලංකාදීප පුවත්පතේ පළමිනි පිටිය පස්වෙනි පිටිය නියෝජ්‍ය කතානායකගේ බද්දගෙදගත් ඉඩමේ කංසාවලයන් සිරස්සල යටතේ මා සම්බන්ධයෙන් කළ පළවී ඇති ප්‍රවෘත්ති මුළුමනින්ම අසත්‍ය වන අතර එම ප්‍රවෘත්ති තරයේ මම ප්‍රතික්ෂේප කරමි. ඒ වගේම පසුගිය 12 වෙනි බ්‍රහස්පතින්දා මව්බිම පුවත්පතේ 11 වෙනි පිටුවේ නියෝජ්‍ය කතානායකගේ ඉඩමක් කුලියට අරන් තයිලෝක විජේපත්‍ර වවල යනුවෙන් සඳහන් ප්‍රවෘත්තියද මුළුමනින්ම අසත්‍ය වන අතර ඒ තරයේ මම ප්‍රතික්ෂේප කරමි. ගරු කතානායකතුමනි මේ ප්‍රවෘත්ති මගින් කියවන මගේ ඉඩම මාගේ නොවන බව මම වගකීමෙන් ප්‍රකාශ කරමි. එමෙන්ම මා පදිංචි අම්බලන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හැර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල වෙනත් කිසිදු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක මාහට ඉඩමක් නොමැති බව අවධාරණය කරමි. මා ගැන සඳහන් කර මෙවැනි ප්‍රවෘත්තියක් ලිවීමේදී මාගේ විමසීමක් සිදු කර අවම මාධ්‍ය ආචාර ධර්මයක් හෝ භාවිතා නොකිරීම ගැන මම කනගාටුවර පත්වෙමි. මේ ප්‍රවෘත්ති මුල් කරගෙන පහුගිය 11 වෙනිදා සහ 12 වෙනිදා උදෑසන විවිධ රූපවාහිනී නාලිකාවලින් පත්තර කියවන මාධ්‍යවේදීන්ද මේ ප්‍රවෘත්ති ලබා දුන්නේ ඉහළ ප්‍රසිද්ධියකි. රූපවාහිනියෙන් පත්තර කියවන ඇතැම් මාධ්‍යවේදීන් මේ ප්‍රවෘත්තියේ නැති තොරු තමන්ගේ අතින් දමක් කියමින් මාහට අපහාස කිරීම හා මාගේ දේශපාලනය කෙරෙහි සමාජයේ වෛරයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම මාහට ඉතා හොඳින් නිරීක්ෂණය විය. මේ ප්‍රවෘත්තිය සඳහා රටේ උත්තරීතර ආයතනය වෙන පාර්ලිමේන්තුවට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීමද පත්තර කියවන ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කර තිබිණි. පුද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන පත්තර කියවන එක් මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කළේ මේ පාර්ලිමේන්තුවේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් කියා තමා සිතූ බවයි. මින් පසුව කංසා හොයන පාර්ලිමේන්තුවට ගියොත් පාර්ලිමේන්තුවේ යයි කියත් මේ මාධ්‍ය විද්‍යා ප්‍රකාශ කළේ. නියෝජ කතානායකතුමා තමයි ගාංජා වගා කරන්න යනුවෙන් ප්‍රකාශයක් මේ මාධ්‍ය විද්‍යාව විසින් සිදු කරන ලදී. ගරු කතානායකතුමා මේ ප්‍රවෘත්තිය මගින් මට අපහාස කිරීමට අමතරව රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුවට අපහාස කිරීමට පාර්ලිමේන්තුව කෙරෙහි සමාජයේ වෛරය ඇතිවන ආකාරයටත් කටයුතු කිරීම ගැන ඔබතුමාගේ මෙම ගරු සභාවේ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිමි. ලංකාදීප මෞබිම පුවත්පත්වල මේ වැරදි ප්‍රවෘත්තිය පදනම් කරගෙන ඇතම් වෙබ් අඩවිද මේ පුවත පළ කරමින් ඊට අදාළ ඉහළ ප්‍රසිද්ධියක් ලබා දී තිබිණි. ලංකාදීප මෞබිම පුවත්වල මේ වැරදි ප්‍රවෘත්තිය පළ කිරීමේ පදනම් කරගෙන රූපවාහිනී පත්‍ර කියවන ඇතම් මාධ්‍යවේදීන් ඉතා ඉහළ ප්‍රසිද්ධියක් ලබා දී ඇතම් වෙබ් අඩවි සමාජ මාධ්‍ය දාලාවල මේ වැරදි ප්‍රවෘත්තිය පළ කිරීම තිබීම නිසා මාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව මෙමගින් දැනුම් දෙමි. එමෙම මේ ප්‍රවෘත්තිය මගින් මාගේ කීර්ති නාමයට මෙම දීර්ඝ කාලයක් තිස්සේ රැකගත් මාගේ දේශපාලන ප්‍රතිපත්ති වලට හා මාගේ සමාජ මෙහෙයට අවලාද නැගමින් මඩ පෙරහැර එල්ල කිරීම සමහරව කටයුතු කරමින් සිටී. දරු කතානායකතුමනි මේ වැරදි ප්‍රවෘත්ති නිවැරදි කර මහට අපහස වන ආකාරයේ මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තියට සමාන ප්‍රසිද්ධියක් මෙම නිවැරදි කිරීමට ලබා දෙන ලෙස අදාළ පුවත්වල ප්‍රධාන කතුරුන්ට හා ප්‍රවෘත්ති කතුරුන්ට දැනුම් දෙන ලෙස ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිමි. මීට අමතරව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරීකයයි පැවසු බව සඳහන් කර මේ ප්‍රවෘත්තිය පළ කර තිබේ. එම උසස් නිලධාරියා මාගෙන වැරදි තොරතුරක් පුවත්වලට ලබා දුන්නේ කුමන අරමුණකින් කියා දැන ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාට සහ විශේෂ කාර්ය බලකායේ අනදෙන් නිලධාරී නියෝජ්‍ය පොලිස්පතිතුමාට දැනුම් දෙන ලෙසද ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිමි. මේ වැරදි ප්‍රවෘත්තිය පළ කිරීම නිසා මාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමු කර කඩිනමනිය ගැන පරීක්ෂණ සිදු කරන ලෙස ගරු කතානායකතුමාගෙන් කාරුණික ඉල්ලා සිටිමි. ඊට අමතරව මේ වැරදි ප්‍රවෘත්තිය මුල් කරගෙන පාර්ලිමේන්තුවට අපහාස කිරීම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවේ අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ ගරු ගායන්ත කරුණාතිර මහත්මයා සංචාරක ඉඩංග මහත්මයාගෙන් ඇසීමට
තනාගතුමනි මේ ප්‍රශ්නේ තුන්වෙනි වතාවට අහන්නේ මීට ඉස්සෙල්ලත් ඇමතිතුමා නැතුව අතුරු ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ කියලා තමයි කල් ගත්තේ. දැනුත් ඇමතිතුමා නැහැ ඉතින් අතුරු ප්‍රශ්න අහන්න දෙන්නේ
නැහැ. ඔබතුමා අහන්න මම අපි පුළුවන් ඒවට පිළිතුරු දෙන්න මට උත්තරේ ඇවිල්ලා තියෙනවා අන්තිතුමා. පළවෙනි ප්‍රශ්නේ A1 ඔව් A2 ඔව් ආයන්න එක පවරාගනු ලැබූ ඉඩම් අදාළ ආයතන වෙත භුක්තිය බාරු දෙනු ලබන්නේ ඉඩම් අත්කර ගැනීමේ පනතේ 44 එක වගන්තිය යටතේය. එම වගන්තිය යටතේ ඉඩම බැහැර කිරීමේ පැහැදිලි නිර්ණායක හෝ ක්‍රමවේදයක් පනතේ දක්වා නොමැති අතර ඒ සඳහා අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන ක්‍රමවේදයක් පවතී. එහිදී විවස්ථාපිත ආයතන විසින් වන්දි සඳහා මුදල් ලබා දෙන අවස්ථාවලදී පනතේ 44-1 වගන්ති යටතේ කොන්දේසි සහිතවම ආයතන වෙත පැවරීම සිදු කරයි. ඒ කාලයක් පුරා පැවති ක්‍රමවේදයක් වන අතර පනතේ ඇතුළත් ප්‍රතිපාදන නොවේ. මෙසේ පැවරීම අත්පත් අත්කරගත් ඉඩමේ පරමයිති හිමීමක්ද නොවේ. ආයන්න 2/1950 අංක 9 දරන ඉඩම් අත්පත් අත්කර ගැනීමේ පනත ඇයන්න 1 මහමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් කීප අවස්ථාවකදී ඉඩම් අත්පත් අත්කර ගැනීමේ පනතේ 44 වගන්ති යටතේ පැවරුම් සහතිකය ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ඉහත කාරණාද සැලකිල්ලට ගෙන අධිවේගී මාර්ග ව්‍යාපෘති සඳහා අත්කරගත් ඉඩම් සඳහා මහමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරියට පනතේ 44-1 වගන්ති යටතේ පැවරුම් සහතිකයක් ලබා දෙන ලෙස 2021/6/28 දින ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ. මහාමාර්ගවල නඩත්තු කටයුතු සහ සංවර්ධන කටයුතු කරගෙන යාමේදී අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා රජයේ ඉඩම් සන්තක ආපසු ලබා ගැනීමේ පනත යටතේ කටයුතු කිරීම ඇතුළු නීතිමය කටයුතුවලදී මාර්ග සංවර්ධන අධිකාරිය ඒ පිළිබඳව කටයුතු කළ යුතු බැවින් ඒ සඳහා නීතිමය භුක්තිය එම ආයතනයට අවශ්‍ය වීම වැනි හේතු නිසා ඉහත තීරණය ගෙන ඇති බව පෙනේ. ඈයන 2 නීතිමය පියවරක් නොමැති අතර පරිහරණය කරන ලද ලිඛිත නොවූ ක්‍රමවේදයක් පවත්වාගෙන ගොස් ඇති බව නිරීක්ෂණය කරමි. ඈයන ආයතන වෙත ඉඩම් පැවරීමේ ක්‍රියාවලියේ ක්‍රමවේද විධිමත් කිරීම සඳහා අංක 1950 අංක 9 දරන ඉඩම් අත්කර ගැනීමේ පනතේ සංශෝධන ඇතුළත් කිරීමට යෝජනා කර ඇති අතර ඒ අනුව නිලධාරීන්ට මාර්ගෝපදේශ නිකුත් කිරීමට නියමිතය. ඊයන් අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මං හිතනවා අතුරු ප්‍රශ්න අහුවට වැඩක් වෙන්නේ නැහැ. ඔබතුමාට මං හිතනවා මේක උත්තර දෙන්න අමාරුයි. දැන් මේ පිළිතුරේ කිව්වා 44 එක වගන්ති යටතේ තමයි භුක්තිය බාර දෙන්නේ කියලා. නමුත් පනතට අනුව භුක්තිය බාර දෙන්න තියෙන්නේ 40 වගන්තිය. 44 එක වගන්තිය කියන්නේ ඉඩම පැවරීම සම්බන්ධය. ඇමතුමනි, මේ පිළිතුර නිවැරදි නැහැ. මොකද පැවරීමයි භුක්තිය බාර දීමයි කියන්නේ පැහැදිලිවම කරුණු දෙකක්. ඒක නිසා මං හිතනවා ඉඩම් ඇමතුමාටම අවශ්‍යයි මේකට උත්තර දෙන්න. මමත් හිටපු ඉඩම් ඇමති කෙනෙක් නිසා මං හිතනවා ඒක තමයි සාධාරණ. මේක මේ වැරදි උත්තරයක් නිලධාරියතුමාට දීලා දින්නේ කියන මට නම් පේනවා. එතුමාට අර සම්බද අපි කඳු නොවිමු කියපු එක සම්බද අපි කුදු නොවිමු කියලා දීපු උත්තරේ වගේ එකක් තමයි මේ ලියලා දීලා තියෙන්නේ. ඔබතුමා එහෙනම් අපිට අවස්ථාවක් දෙන්න ඇමතුමත් එක්ක මේක බේරගන්න. නැත්නම් ඔබතුමාට අමාරුයි මේක උත්තර
දෙන්න.
එකයි ඉන්ටියස් මාකර් මාකර් මැතුමා
වතාවතුමනි වාහනවයි
අධ්‍යාපන ඇමතුමා උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි, ගරු ඉම්තියස් වකීර් මාකර් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න පිළිතුර කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ජාතික පාසල් සංඛ්‍යාව 3කි, පළාත් පාසල් සංඛ්‍යාව 60කි, මුළු පාසල් සංඛ්‍යාව 63කි. හැමෝම මේ විස්තර වශයෙන් සඳහන් කරලා තියෙන මට ඔබතුමාගේ පරීක්ෂණයෙන් ලබා දෙන්න පුළුවන්. ජාතික පාසල් සඳහා අනුමත ගුරුන් සංඛ්‍යාව 26 ශ්‍රේණිය අනුව මෙහි ඇමුණුම දෙකේ දක්වා ඇත. පළාත් පාසල් සඳහා අනුමත ගුරුන් සංඛ්‍යාව 26 ශ්‍රේණිය අනුව ඇමුණුම තුනෙහි දක්වා ඇත. ඔබතුමාට මං ලබා දෙන්න පුළුවන් තොරතුරු. 2. ජාතික පාසල්ලේ මෙවැනි සේවකරු ලබන ගුරුන් සංඛ්‍යාව 26 ශ්‍රේණිය අනුව ඇමුණුම දෙකෙහි, පළාත් පාසල්ලේ මෙවැනි සේවකරු ලබන ගුරුන් සංඛ්‍යාව 26 ශ්‍රේණිය අනුව ඇමුණුම තුනෙහි දක්වා ඇත. ඔබතුමාට මට තොරතුරු ලබා දෙන්න පුළුවන්. සියල්ලම ලේඛනගත කරලා තිනවා. පරිගණක අංශයෙන් පාසල් පදනමින්ම ආයන්න පිළිතුර ජාතික පාසල් නිපාතන ගුරු පුරවට සංඛ්‍යාව 26 ශ්‍රේණිය අනුව වෙන්වෙන් වශයෙන්ුත්, පාසල් පළාත් පාසල් නිපාතන ගුරු පුරවට සංඛ්‍යාව 26 ශ්‍රේණිය අනුව හැමුණුම තුනෙහි දක්වා ඇත. ඊළඟ ප්‍රශ්නයේ 2 පිළිතුර 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී කණ්ඩායමෙන් ශික්ෂණ ලාභින් 8000ක ප්‍රමාණයක් සඳහා ප්‍රතිඵල නිකුත් වහාම ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ආයන්න ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිත අතර එය 2023 ප්‍රථම වාරය ආරම්භ වන්නේ මාර්තු 27 වෙනි දින. ඊට ප්‍රථම ලබා දීමට අපි මේ වෙනට කටයුතු කරගෙන යනවා. උත්තර පත්‍ර සමීක්ෂණයේ සිදුවෙමින් පවතිනවා. අපි ඊළඟ සති 2-3 ඇතුළත අවසන් කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියත් ඇතිව මේ වන විට තොරතුරු ලබාගෙන යන සිළුම පළාත්වල විෂය වර්ගයන් අනුව ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් අනුයුක්ත කිරීම සඳහා. ඊට අමතරව රාජ්‍ය සේවය නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ වැඩසටහන යටතේ ගුරු පද්ධතිය පවතින සිළු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නියමිත අතර එම කාර්යයද 2023 වර්ෂයේ ප්‍රථම වාරය ආරම්භ වීමට ප්‍රථම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරලා තිබෙනවා. පළාත් පාසල් සම්බන්ධයෙන් අදාළ පුරප්පාඩු කලාප කාර්යාල මට්ටමින් විෂයානුව වෙන්වෙන්ව කාර්තුවෙන් කාර්තුර බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විසින් ප්‍රධාන ලේකම්ත යොමු කරන අතර ඉදිරියේදී පැවැත්වීම නිමිත තරඟ භාගවලින් බඳවා ගැනීමට නියමිත උපාධ්‍යාරි ගුරුවරුන්ගෙන් මෙම පුරප්පාඩු පිරිවීමට සැලසුම් කර ඇත. මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමැතිය, එවැගේම වැටුප්පා සේවක කමිටුවේ අනුමැතිය ඇතිව නිවේදනය මේ විනට නිකුත් කිරීමට සියල්ල සූදානම් කරලා තිබෙනවා. අපි ගිය සිකුරාදා දිනේදී මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට ලිපියක් යොමු කළා. මේ අය සඳහා දීප ව්‍යාප්ත තරඟ විභාගයේ පැවැත්වීමට අවසර ලබා දෙන්නේ කියලා. මොකද සාමාන්‍ය මැතිවරණයක් ප්‍රකාශයටපත් කළාම සම්ප්‍රදායිකව මැතිවරණ කොමිසමෙන් අනුමැතිය ගන්නවා. මං විශ්වාස කරනවා අද දින වෙනකොට අනුමැතිය ලැබේවි. එහෙම වුණොත් අපි මේ සතිය තුලදී නිවේදන නිකුත් කරනවා. අපේ ඉලක්කය තමයි 3 වාරයේ අවසන් වෙන මාර්තු 24 වෙනි දිනට පෙර. මොකද මේ අය දැනටම රාජ්‍ය සේවයේ නියුක්ත අය. ඒතර සිදුවන්නේ දීප ව්‍යාප්ති විභාගයේ තියලා ගුරුවරුන් හැටියට පත්වීම් ලබා දීම පමණයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ එකෙන් බලපෑමක් වෙයි කියලා මැතිවරණ කිසිදු ආකාරයකින්. ඒ නිසා අනුමැතිය ලැබිච්ච වහම මේ කටයුත්ත කරනවා. මෙතන නියමිතව තිබෙනවා 26000ක් බඳවා ගන්න උපාධාරි. එතකොට පීඨවලින් අපි 8000කට ආසන සංඛ්‍යාව බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා 2023 ප්‍රථම වාරයේ ආරම්භ වන විට සම්පූර්ණයෙන්ම මේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව තුලනය කරගන්න පුළුවන් කියලා. දෙක, ඉහත පිළිතුර අනුව මම පැහැදිලි කළා අවසාන ප්‍රශ්නය අදාළව. මේක ගෙවන්න පුළුවන්.
ගගතානතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මේ ද්‍රවිඩ මාධ්‍ය පාසල් සංසන්දනය කළ බැලුවොත් සිංහල මාධ්‍ය පාසල් එක්ක පසුගිය වසර 10කට වැඩි කාලයක් තිස්සේ විද්‍යා ගණිත ගුරුවරු නැති පාසල් තියෙනවා. මේ පාසල් වලින් දරුවෝ විශ්වවිද්‍යාලයට යන්නේ 99%ක්ම කලා විෂයන්ගෙන්. වස විද්‍යා අංශයෙන් යන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ලොකු අසාධාරණයක් පේනවා. නිසා මේ කරන පළවෙනි ප්‍රශ්නේ මේ පාඩ සම්පූර්ණ කරනවා කියලා පාඨමාලාවල නිකුත් වෙන කට්ටියගේ සිංහල මාධ්‍ය කොච්චරද, ද්‍රවිඩ මාධ්‍ය කොච්චරද? දෙක, මේ ඒක ප්‍රශ්නයක්. දෙක, ඔබතුමාටත් පැහැදිලිවම මේ කරුණ දත්තයන් ටික බැලුවොත් තේරෙනවා ඇති, ද්‍රවිඩ මාධ්‍ය පාසල් වල දෙමව්පියෝ ගොඩක් පැමිණිලි කරනවා. ඒ විදුහල්පතිවරු පාසල් සංඝ සමිති නියෝජිතව මම හම්බ වුණා කාලයක් ඉඳි. ඒගොල්ලන් ඒකෙම ඉල්ලීම සමහර පාසල්, ඒ වතු වල සමහර පාසල් වල දරුවන්ට මේ ස්වේච්ඡා ගුරුවරුන්ට සල්ලි ගෙවන්න වත්කමක් නැහැ. ඒ නිසා ලොකු අසාධාරණයක් පේනවා. කරුණාකරලා මේක අප්‍රමාදව අවුරුදු 10ක් 13ක් සමහර පාසල් වෛද්‍යාගණිත ගුරුවරු නැහැ. දැන් ඔබතුමාගේ ප්‍රමුඛතාවයෙන් මේකට දීලා සාධාරණයේ සලසන්න පියවර ගන්න කියලා ඉල්ලා හිටනවා.
සුතිවන්ත වෙනවා ගරු ඉම්ටිඑස් බකේට් මාකර් මැතිතුමාගේ ප්‍රශ්න සම්බන්ධයෙන්. මමත් දන්නවා, මම 95 2008 ප්‍රධාන ඇමතිවරයාට කටයුතු කරද්දී විශේෂයෙන්ම දමිළ මාධ්‍ය පිළිබඳ ගුරුන්ගේ හිඟය තිබුණේ ඔය කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල, ඒ වගේම ඔය යට්ටපාත ප්‍රදේශ, ඔය බේරුවල පවා තියෙනවා. මම දන්නවා අල්හුමේස්වා විශ්වවිද්‍යාලයේ තියෙනවා ජාතික පාසලක් හැටියට. ඒක නිසා මම ඉතාම පැහැදිලිව කියනවා, මේ ඔබතුමන්ලට පුළුවන් අවශ්‍ය උනන්දුව දක්වන විදුහල්පතිතුරුන් මාර්ගයෙන් තොරතුරු ටික ලබා ගන්න. ඒ වගේම අපි මේ වෙන විට තොරතුරු සියල්ල ලබාගෙන යනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ මේ අප්‍රේල් මාසේ පළවෙනිදා වෙන්න ප්‍රථමයෙන් මේ ගුරු උනතාවෙන් ටික සම්පූර්ණ කරන්න. ඒ වගේම විද්‍යාපීඨ වලට බඳවා ගැනීමේදී ඊළඟ වර්ෂයේ දැන් මේ වෙනට ආයුධපත් කැඳවලා තිනවා. එතෙන්දී අපි අර සංඛ්‍යාලේඛන දත්ත පදනම් කරගෙන ඒ විෂය වර්ගයන්ව මාධ්‍ය අනු ඌනතාවෙන් තිබෙනේවට ප්‍රමුඛතාවය දෙන්න කටයුතු කරනවා. ඒක මගිනුත් අපිට පුළුවන් වෙයි. හැබැයි ඒකට තව අවුරුදු 3ක් ගත වෙනවා. නමුත් මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔව්, මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, කුලියාපිටියේ මධ්‍ය මහාවිද්‍යාලයේ ඇතුළත වෙන තත්ත්වයක් සම්බන්ධයෙන් විශේෂයෙන් ඇමතුමාගෙන් කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. කුලියාපිටියේ මධ්‍ය මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා අධ්‍යාපන පරිපාලන සේවයේ එක නියෝජනය කරපු කෙනෙක්, එතුමා විශ්‍රාම ගියා. ඊට පස්සේ අපි ඇත්තරම මම ප්‍රදේශයේ දේශපාලඥ විදිහට මම දන්නේ නැහැ, මේක කිසිම සම්බන්ධයකුත් නැහැ. අධ්‍යාපන පරිපාලන සේවයේ 3 විදුහල්පතිවරයෙක් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මේ විද්‍යාලයට එනවා. හැබැයි මෙතන ගැටලුවක් මතුවෙනවා. මෙතන නියෝජ්‍ය විදුහල්පතිතුමා අධ්‍යාපන පරිපාලන සේවයේ එක නියෝජනය කරන කෙනෙක්. ඊට පස්සේ වෙන සිද්ධිය තමයි මම මේ විදුහල්පතිවරයා මාරු කරන්න යනවා කියලා විශේෂයෙන්ම ළමයි සහ දෙමාපියන් පහට බස්සනවා. ඉතින් ඇත්තට මම මේ සිදුවීම ගැන දන්නෙත් නැම, අධ්‍යාපන ඇමතුමා දැනුවත් කරලත් නැහැ. විශේෂයෙන්ම මං හිතන්නේ මේවා රාජ්‍ය කොමිෂන් සභාවේ පත්වීම. අපේ දේශපාලන වශයෙන් ඇඟිලි ගහන්න බෑ. අපිට විදුහල්පතිවරු නම් කිරීමේ බලයක් අපිට මහජන විචිත විදිහට නැහැ. ඒ වගේම මදීනා ජාතික පාසලට මම කුලියාපිටිය ආසන තියෙන පාසලක් මදීනා ජාතික පාසලටත් එනවා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 විදුහල්පතිවරයෙක්. ඒ වගේම මේක විදුහල්පති ශ්‍රේණියේ එක ඉස්කෝලයක්. ඉතින් ගරු ඇමතුමනි, ඇත්තටම මේ දෙමව්පිය උසිගන්නලා, ඒ වගේම ගුරුවරු උසිගන්නලා, පාඨ බස්සලා මේ කරන නාඩගම සම්බන්ධයෙන් ඇත්තට අපි දන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් ඔබතුමා පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි කුලියාපිටියේ මධ්‍ය මහාවිද්‍යාලය සහ ඒ වගේම කුලියාපිටියේ මදීනා ජාතික පාසලේ මේ විදුහල්පතිවරු පත් කිරීම සම්බන්ධයෙන් ඇති වෙන ගැටලුව සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත්ද කියන කාරණේ සම්බන්ධයෙන් මේ යම් පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
ගරු කථානායකතුමනි, දෙසැම්බර් 31 විශ්‍රාම ගිය විදුහල්පති සමූහය අතර ඔය පාසල් දෙකේ තියෙන මදීනා විද්‍යාලයෙන් ඊට පෙර පුරප්පාඩු ඇති වෙලා තිබ්බේ. මධ්‍ය මහාවිද්‍යාලයේ 31 තමයි පුරප්පාඩු ඇති වෙන්නේ. ඒ අවස්ථාවේදී අපි උපදෙස් දීලා තිබුණේ අදාළ නිලධාරීන්ට ජේෂ්ඨත්වයෙන් වැඩිම ඉන්න එක්කෙනාව වැඩආවරණය කරන්නපත් කරන්න. ඊට පස්සේ මේ සියල්ලම ගැසට් නිවේදනයකින් නිකුත් කළා. ආයතනපත් කැඳවල සම්මුඛ පරීක්ෂණ තියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලකුණු යවලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයත් එක්ක තමයි ස්ථිරපත් වීම ලබා දෙන්නේ. හැබැයි එතුමා කියන ආකාරයට මගේ දැනුවත් වීමක් තිබුණෙත් නැහැ, එතුමා දන්නෙත් නැහැ. කුලියාපිටිය ජාතික පාසලේ විදුහල්පති විශ්‍රාම ගියාම
වෙනත් පාසලක පරිපාලන සේවයේ තුනේ නිලධාරියෙක් ඉවරලා තියෙනවා. හැබැයි එතන දෙකේ නිලධාරියෙක් ඉඳලා එකේ නිලධාරියෙක් ඉඳලා තියෙනවා. ඒක නිසා ඒක නිවැරදි කිරීමට මම ලේකම්තුමාට උපදෙස් දුන්නා. ඊට අමතරව මදීනා විද්‍යාලයේ පරිපාලන සේවයේ තුනේ නිලධාරියෙක් වෙනත් ප්‍රදේශයකින් නිදහස් වෙලා ඇවිල්ලා තිනෝ වැඩ ආවරණය කරන්න පමණයි බාර දීලා තින්නේ. ඊළඟ සති දෙක තුල මේ ගැසට් නිවේදනය නිකුත් වුණාම අයදුම්පත් කැදෙව්වහම ඊළඟ මාසයේ හමාර තුල සමුග පරීක්ෂණ දින අවසන් කළ සියල්ලටම ස්ථිරපත් වීම ලබා දෙනවා රාජ්‍ය සභාව සභාව අනුමැතිය ඇති.
ප්‍රවිෂ්ඨී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා අධ්‍යාපන මහත්මයාගේ ඇසීමට ඇබ්සන්. මුජිබ රහමාන් මන්ත්‍රීතුමා මහජන ආරක්ෂක මහත්මයාගේ ඇසීමට ඇබ්සන්. අකිල එල්ලාවල මන්ත්‍රීතුමා වරාය මහත්මයාගෙන් ඇසීමට ඇබ්සන්ට්. විජිත හේරත් මහත්මයා විදිර්බල මහත්මයාගෙන් ඇසීමට ඇබ්සන්ට්. ඉරාන් වික්‍රමරත්න මහත්මයා අග්‍රාමත්තුමාගෙන් ඇසීමට
නායකතුමනි, ප්‍රශ්නය අයන්න එක පිළිගනිමි. ප්‍රශ්නය දෙක 2016 වන වර්ෂයට පෙර සිදු කරන ලද පත්වීම් මිශ්‍රමණතුන් සහිත පත්වීම් බවත් පිළිතුර පිළිගනිමි. ප්‍රශ්නය තුන පිළි නොගනිමි. එහි සඳහන් කර ඇත්තේ මෙම පත්වීම් විශ්‍රාමැටුප් සහිතය ඔබට හිමි විශ්‍රාමැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතුවේ. තවද ඔබ වැන්දමු හා අනන්තදරු විශ්‍රාමැටුප් ක්‍රමයට වැන්දමු පුරුෂ හා අනන්තදරු විශ්‍රාමැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මගින් විටින් විට නියම කරන ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතු යනුවෙනි. එනම් පත්වීම් ලිපියේ ඇතුළත් කර ඇති ඉහත සඳහන් සම්පූර්ණ ඡේදයේ අර්ථ දැන්වීම දැක්වීම අනුව කිසියම් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයකට අවස්ථා සලසා ඇති බව නිරීක්ෂණය වේ. පිළිතුර ඔහු මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. ප්‍රශ්නය ආයන දෙක මේ සඳහා දැනට පවතින විශ්‍රාම මැටුප් ක්‍රමය සියලු රාජ්‍ය සේවකයන්ට අදාළ කර ගැනීම හෝ නැත හෝ ඊට විකල්පයක් වශයෙන් දායකත්ව විශ්‍රාම මැටුප් ක්‍රමවේදයක් ඇතිකොට එයට මෙම නිලධාරීන් ඇතුළත් කිරීම හෝ කළ යුතුව ඇත. කෙසේ නමුත් පැවිති රජයේ 2016 වර්ෂයේදී මෙම තීරණය ගෙන ඇත්තේ දැනට පවතින විශ්‍රාම මැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීම වෙනුවට මම නිරීක්ෂණය කළ හැකිය. එනමුත් ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙලක් ඒවකට රජය යෝජනා කර හෝ ක්‍රියාත්මක කර නැත. මෙම ගැටලුව හඳුනාගත් අපගේ රජය ඉදිරියේදී හෝ ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ දායකත්ව විශ්‍රාම වැටු ක්‍රමයක් පිළිබඳ අවධානය යොමු කරමින් පවතී. ඈයන්න පිළිතුර 2022 අතුරු ආයවැය යෝජනාවේ අංක 21 යටතේ දායකත්ව විශ්‍රාම වැටු පරමදල 50 කැටුම්පත් හඳුනා දීමට යෝජනා ඉදිරිපත් කර ඇත. දෙක 2017 ආයවැය කතාවේ ආයවැය යෝජනාවේ අංක 323 යටතේ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 1000ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත වෙන් කිරීමට යෝජනා කර ඇත. ප්‍රශ්නය තුන ප්‍රගතිය පිළිතුර 2017 වර්ෂයේ අයවැය මගින් රුපියල් මිලියන 1000ක් මෙන් කිරීම සඳහා යෝජනා සම්මත වුවද ඒ සඳහා 2019 වර්ෂයේ වන තෙක් අදාළ ක්‍රියාමාර්ග ගෙන නැත. හතර පිළිතුර ඔවුන් 2022 ඒ කියන්නේ ගරු කථානායකතුමනි ගිය වසරේ අපි ජනවාරියේ ඉන්නේ ගිය වසරේ 2022 අතුරු අයවැය යෝජනා අංක 21 යටතේ දායකත්ව විශ්‍රාම මෙටු පරමුල් 50 කැටුම්පතක් හඳුන්වා දීම සඳහා ද යෝජනා වී ඇත. පහ මෙතෙක් ප්‍රතිපාදන සුවිශේෂව වෙන් කරන මැත. හය පිළිතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ විෂය පතයට පවරා ඇත. හත කාලරාමුවක් ගැන ඔබතුමා අහන්නේ මෙම වර්ෂයේ ක්‍රියාත්මක කළ යුතු අයවැය යෝජනාවක් බැවින් මෙම වර්ෂය තුළ ඒ සඳහා සම්බන්ධ මූලික කටයුතු රජය විසින් දැනටමත් සිදු කරමින් පවතී. ඇයන්න මූලික කටයුතු යළිත් ආන ප්‍රශ්නේ ඇයන්න මූලික කටයුතු සිදු කරමින් පවතී.
ස්තුතියි. දැන් ඔබතුමා සඳහන් කළා ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉන්ද්‍රියේදී ගඩලව ප්‍රතිපත්ති තීරණය යටතේ කියන එක ඔබතුමා කියන්නේ අනිත් අයටද අවස්ථාව ලබා දෙනවා කියන එකයි මට තේරුණේ විදියට. ඒ වගේම ඔබතුමා කිව්වා අර පසුගිය රජය මුදල් වෙන් කළාට ක්‍රමවේදයක් ඉෂ්ට කළේ නැහැ කියලා. මම දන්නවා ඔබතුමා අගමැති වෙලා කෙටි කාලයයි. නමුත් මේ රජය අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. නමුත් තාම මොනවත් ඉදිරිපත් කරලා නැහැ. මට අහන්න තියෙන ප්‍රශ්නය මේකයි. දැන් සමානයන්ට සමාන ලෙස සැලකීමේ ප්‍රතිපත්තිය පිළිගන්නවා. එතකොට මේ කාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එකෙත් තියෙනවා. නමුත් අපි දන්නවා දැන් බැලුවොත් CEB එක බැලුවොත් ලංකා විදුලි බල මණ්ඩලය වගේ බැලුවොත් එතකොට එතන සඳහන් කරනවා අර උපේනේ විතර බද්ද ගෙවන්න තියෙනනේ pay tax එක. එතකොට ඒක ගෙවන්නේ ඒ ආයතනයෙන් ගෙවන්නේ. එතකොට සඳහන් කළා 20-23 අයවැයත් සඳහන් කළා ඒක නැති කරලා හැම පුද්ගලයාම ගෙවන්න ඕනේ කියලා. එතකොට කියන්නේ රජයේ සේවකයන් ඔක්කොම එක හා සමාන ලෙස සැලකීමක් වෙනවා කියන එක. දැන් ඒකට ලේඛනයක් නිකුත් කරලා තියෙනවද කියලා මම අහන්නේ. මොකද අයවැය හුඟක් කතාවල් කියනවා මේ ක්‍රියාත්මක කරන වැඩි ප්‍රශ්නේ තියෙන්නේ ඉදිරිපත් කරනවාද කවුද ඒකට වග කියන්නේ.
2015 රජය මේ පිළිබඳව ඉන්පසුව බඳවා ගන්න ලද කිසිවකට ඔබතුමා අහන මූලික කාරණාව ඉටු කිරීමට කටයුතු කරලා නැහැ. ඒ වෙනුවට කියන්නේ ඉදිරියේදී විශ්‍රාම වැටු ක්‍රමයක් යෝජනා කරනවා කියලා. මම ඒකයි කිව්වේ 2016 2017 එහෙමයි. ඒ කාල පරිච්ඡේදය ගත වුණා. පසුගිය අවුරුදු දෙක විතරක් නෙමෙයි මේ ප්‍රශ්නය ඔබතුමත් පිළිගන්නව ඇති. මුදල් නියෝජ අමාත්‍යවරයෙක් හැටියට පසුගිය රජයේ හිටියා. ඒ කාල පරිච්ඡේදයම निराකරණය කරගැනීමට අලුත් යෝජනාවල් විවිධ ශ්‍රේෂ්ත්‍රවලින් ඒ වගේම ලෝක බැංකුව හා ජාත්‍යන්තර ශ්‍රේෂ්ත්‍රයෙන් සාකච්ඡා වෙමින් පවතිනවා මිසක් නිශ්චිතයක් නැහැ. නමුත් ඊට පෙර තුමට මතකයි ඒකත් මම සිහිපත් කරනවා චොක්සි අමතුමා මුදල් අමතුමාගේ කාලේ ඔබතුමාත් පාර්ලිමේන්තුවේ අනුපක්ෂයේ හිටියා. ඒ ගෙනාපු යෝජනා විශ්‍රාම වැටුප් ක්‍රමය යම් යම් ශ්‍රේෂ්ඨබල අහෝසි කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ වගන්ති රහසක් ප්‍රතික්ෂේප කළා. ඒ අනුව එදා කථානායක ධූරයේ දරපු ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා ඒ යෝජනාව අනුමත කිරීමට බහුතරය ක්‍රියා කළත් අපි විරුද්ධත්වයේ අනුව ඡන්දය විමසන අවස්ථාවේ මම සිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමායි ඡන්දය ඉල්ලුවේ මේ ප්‍රතිපත්තිය සුදුසු නැහැ සියලු දෙනාට එක ලෙස සලකන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා ඒ රාජ්‍ය සේවයේ කොටසකට විතරක් ඒ වරප්‍රසාදයේ දීමට තිබුණු සංශෝධනය
සම්මත කර ගැනීම හෝ ක්‍රියාත්මක කර ගැනීමට බැරිව ගියා. මේක තමයි දිගටම එන කාරණාව. ඉතින් අලුතෙන් බඳවාගත්ත අයට නමුත් විශ්‍රාම කිසි විශ්‍රාමිකයක් ඇති කිරීම සඳහා මම හිතන්නේ රජයේ මේ අයවැලේ කෙනෙක් ජනතතුමා ඉතා පැහැදිලිව ප්‍රතිඥාවක් දුන්නා. ඒ සඳහා අපි පියවර ගන්න බව මම ඉතා පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා. ඒ අතරතුර තිබෙන මහා මූල්‍ය සහ ආර්ථික අර්බුදය ඔබතුමන් මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තියෙනවා. අපිත් ප්‍රකාශ කළා තියෙනවා. ඒ මහා මූල්‍ය අර්බුදය තුළ මේ ආර්ථික මූලික ප්‍රශ්න විසඳා ගනිමින් මේ ඉලක්කයට පිඟමක් කරන්න බලාපොරොත්තු
වෙනවා. සමහර අයට විතරයිනේ ගෙවන්නේ. එතකොට සමානත්වයක් නැහැනේ. ඒකත් ඔබතුමා ක්‍රියා කරනවද හැමෝටම එක හා සමානව සලකන්න?
අහන ප්‍රශ්නේ යොමු වෙන්නේ මුදල් ඇමතුමාට. ඇහුවත් ප්‍රශ්නේ වෙනම, ඒකට මම පිළිතුරක් දෙන්නම්. මුදල් ඇමතුමා වෙනුවෙන් හරි දෙන්න. මොකද ඔබතුමා මේ අහන ප්‍රශ්නේ බරපතලයි. රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 14,000කට වැඩි පිරිසකගේ යන කාරණාව ගැනයි අපි යොමු වෙන්නේ. එයින් විශාල පිරිසකට අලුතෙන් බඳවාගත්ත හැම ආණ්ඩුවක් යටතේ ඔබතුමාලගේ ආණ්ඩුවේ සිට මේක බලපානවා. ඒ නිසා විශේෂයෙන් තරුණයන් එකට අන්තර්ගත වෙන්නේ. ඉතා සාධාරණව ඒ ආරක්ෂාවක් අවුන් විශ්‍රාම යන දවසට තිබී යුතුයි කියලා අපි පිළිගන්නවා. ඉතින් අපි දෙපාර්ශ්වයන් පාර්ලිමේන්තුවත් එකතු වෙලා ඒක නිර්මාණය කරන්න සහභාගි වෙන්න. ඔබතුමාන බදු ගැන වෙනම ප්‍රශ්නයක් බදු යටතේ අහන්න. ඒ වගේ මං ඇමතුමා කියන්න කැමති මේ වෙලාවේ ඔබතුමා ඇහුවා මේ බඳවා ගැනීම ගැන. 35,000ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් වසර දෙකකට පෙර බඳවා ගැනීමට කටයුතු කරා. සාමාන්‍ය පෙළ සුදුසුකම් නොමැති අපේ රටේ තරුණ තරුණියන් කතානායකතුමනි, මේ 35,000 ප්‍රශ්නය විසඳීම සඳහා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටෙව්වා. දැන් ජනාධිපතිතුමා බහුකාර්ය සංවර්ධන කාර්ය බලකායෙන් මේ 35,000ම විවිධ ස්ථානවල සේවය කරන අය සේවය ස්ථීර කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා. තාම ගෞරවයෙන් හා නියතමානීව ප්‍රකාශ කරන්න ඕනේ මේ අයගේ අතිමහත් බහුතරයට ඒ අනුව විවිධ දෙපාර්තමේන්තු වල කතානායකතුමනි දැනට ලබන දීමනාවට වැඩි දීමනාවක් සහ ඔවුන්ට පුහුණුව ලැබපු NVQ පුහුණුව ලබා දීලා තියෙනවා. ඒ අනුව සමාන වන සුදුසුකම මත යම්කිසි ස්ථිර භාවයක් ලැබෙනවා. ඒ ප්‍රශ්නයත් අපි විසඳා ගැනීමට පුළුවන් වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා.
අහන්නේ නැහැ. අගමැතිතුමාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න කැමති. ඒ කියන්නේ රටේ මුළු වියදම රුපියල් බිලියන 7900ක් විතර එනවා. ඒක දවසකට බැලුවත් රුපියල් බිලියන 21කට වැඩි. ඡන්දයක් තියෙනවා නම් රුපියල් බිලියන 10ක් විතර යන්නේ. නමුත් මන්ත්‍රීවරු ඇමතිවරු රට වටේම ගිහිල්ලා කියනවා විශ්‍රාම වැටුප් ගෙවන්න බෑ, වැටුප් ගෙවන්න බෑ, රට බංකොලොත් කියන කතාව දිගින් දිගටම කියාගෙන යනවා. ඒතර ඇත්තටම මේ අයවැයේ ඉදිරිපත් කරලා තියෙන්නේ ව්‍යාජ අයවැයක්ද? එක්කෝ රට ගෙනියන්න ඕනේ අයවැය ක්‍රියාත්මක කරන්න ඕනේ, නැත්නම් ඉතින් මැතිවරණයකට යන්න ඕනේ. ඉතින් ඔබතුමා අගමැතිතුමා හැටියට තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ ඔබතුමාගෙන්.
පාර්ලිමේන්තුව සම්මත කරන ලද දේ ව්‍යාජ බවක් ඔප්පු කරන්න ඔබ අසමත්. ඒ නිසා පුහු තර්ක ගේන්න එපා. යම් යම් අංශවල ආර්ථික මං ඒකයි මුලින්ම කිව්වේ මූල්‍යමය අර්බුදයක් පවතිනවා. ඒ වගේම අපේ ආදායම් බැහැලා තියෙනවා. පළවෙනි කාර්තුව හමාර වෙන්නේ තව මාස 3කින්. අපේ ආදායම් තත්ත්වය මේ කාලේ ඉතාම අමාරු ආදායම් තත්ත්වයක් පවතින. ඊයේත් අපි ප්‍රකාශයට පත් කළා. මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශ කරා අපිට එක දවසේ ගෙවීම් කරගන්න බැරි රාජසේවයේ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. අද අපි ඒක විරුතව රටට කිව්වා. කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා. ඒ නිසා කොටස් වශයෙන් හෝ මේ සුමාන ඇතුළතදී අපිට ඒක ගෙවන්නට සිදු වෙනවා. ඉතින් වගකීමක් ඇති හිටපු මුදල් රාජමාත්‍යවරයෙක් ලෙස අපි මං හිතනවා මේ වචන ලස්සන වචන ප්‍රචාරය සඳහා පාවිච්චි කරන්න එපා. අර්ථාන්විත විය යුතුයි. ව්‍යාජයක් නොවේ. අපි ආහාර දෙන ප්‍රමාණය ඊ රාත්‍රියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් වැඩි කරා. ඔබ එයාත් ව්‍යාජයද කියලා බලන්නම් ගිහිල්ලා බලන්න ගමකට. නොලැබුණොත් එදාට ඇවිල්ලා කියන්නේ මේක ව්‍යාජයක් කියලා. බොරුවට ව්‍යාජ කියන වචනේ පාවිච්චි කරන්න එපා. ගරු ඉරාන් වික්‍රමන්ත මැතිතුමනි, මම ඔබතුමාට හරියට ගරු කරනවා. නමුත් ඔබතුමාට වැරදි දුන්න තැන් ඕන තරම් මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා ලෙස ගෙනහැර පන්නන්න පුළුවන් අපිට. එහෙම අපි හැසිරෙන්නේ නැහැ. මේක රටක් මේ අරමුදයෙන් ගොඩ ගන්න ගමන් කරන වේලාවක්. අඩුවාදානන් ලබන්නන්ට තිබෙන බර අඩු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව කටයුතු කරනවා. කථානායකතුමනි, ඔබතුමා කියන කතාව වැඩි අයට වැඩි බඳුයෙන් ගහන්න වැඩි බඳු දාන්න කියන එක හොඳ යෝජනාවක්. ගේන්නකො යෝජනාව. එතකොට ගේන්නකො යෝජනාව. මේ ව්‍යාජ සහ ගණන් හිලව් කියෝ කියෝ ඉන්නේ නැතුව යෝජනාව ගේන්නකො. ඔබතුමාම වැඩි අයට පමණක් මදු අය කරන්න කියලා, ඒ කියන්නේ පෝසතුන්ට පමණක් මදු අය කරන්න කියලා. ඒ ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේම ව්‍යාපාරිකයන්ට බදු අය කරන්න කියලා. ඉතින් රජයේ අපි රජයේ සේවකයන් වෙනුවෙන් මම මේ අවස්ථාවේ සඳහා අහපු ප්‍රශ්නෙට කියන්න ඕනේ. ඊට අතිරේක ඔබ අහපු ප්‍රශ්නෙට අඩුම ආදායම් ලබන්නන්ගේ ජීවිත වලට ආහාර ලබා ගැනීමට හැකි සැපයුම අපි ආරම්භ කළා තිබෙනවා. එය ක්‍රියාත්මක වෙයි ඉදිරි දවස්වල.
හරි. බොහොම ස්තුතියි නීති. ප්‍රේමනාත් දොළුවත්ත මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න මුදල් නැමැතිතුමාගේ.
ආනවකර කොටණක් තුමනි.
අගමැතිතුමාට.
එයාට නිින්ද යන්නේ නැහැ. එයාට නිින්ද යන්නේ නැහැ. මේ වෙන කතාවකින් පටන් ගන්න ඉවර කරන්න ඕන දෙයයි ආවේ. නමුත් මේ පාර්ලිමේන්තුව කරුණා කරලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ස්ථාවර නියෝග අනුව පීල්ලේ දුවන්න. මේට පෙර කථානායකතුමාලත් එසේ කළා. ටිකක් ඉඩ දුන්නට කමන්නේ සතුටට. මොකද එතකොට සතුට භුක්ති විඳිනවා එළියේ ඉන්න අය. නමුත් මේ ව්‍යාජ කතා කියමින් අද සිදු කරන්න හදන්නේ මොකක්ද? මේ ප්‍රශ්නාංක කියලා ප්‍රශ්න පක්ෂනායක පැයකට එකන් වුණා. අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්නාංක පැයක ඉක්මලා යන ඔබතුමාට පාලනය කරන්න දෙන්නේ නැහැ. මේ පීල්ලෙන් පණින වැඩේ නවත්තන්න පාර්ලිමේන්තු ගෞරවය සඳහා.
හරි.
මම ඉල්ලා සිටිනවා අග්‍රාමාත්‍යවරයාට ඔබතුමාගෙන්.